සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සුපින්වත්නි මේ ධර්ම දාණය සඳහා අද බොහොම ශ්‍රද්ධාවෙන් කැප වෙලා තිබෙන්නේ වෙනද වගේම මේවා මේ දේශනා කිරීතාම ශ්‍රද්ධාවක් ඇති කැපවීමක් ඇති තමන්ගේ කාර්යබහුල ජීවිතයේ මේ දේශනාවකට සම්බන්ධ වීමම මහ විශාල ලාභයක් කොට සලකා ගන්න අපේ කල්යාණ මිත්‍ර දමිත්තෙන්නකෝන් මහත්මාත් සුදර්ශනී හරස්කම මහත්මියත් සුජීව කුමාරපිරු මහත්මයා සහ ප්‍රියදර්ශනි කුමාරපිරු මහත්මිය ඇතුළු පිරිසයි අද මේ දේශනාවට සම්බන්ධ වෙලා දායකත්වයේගෙන කටයුතු කරන්නේ මේ පින්තුන්ට ජීවිතාවබෝධයේ පිණිස උතුම් සෝතාපන්න ඵලයට පත්වීම පිණිස මේ දේශනාවන්ගෙන් අනුබලයක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය එක තැනක පෙන්නනෝ මේ විදියට මහණෙනි මේ අවබෝධය කරා යන පුද්ගලයන්ගේ විවිධත්වයක් තියෙනවා ඒ තමයි සුඛා පටිපදා කිප්පා විඤ්ඤා සුඛා පටිපදා දන්තා විඤ්ඤා සුඛ ප්‍රතිපදාවෙන් වේගින් අවබෝධය කරා යන අය ඉන්නවා තව අය ඉන්නවා සුඛ ප්‍රතිපදාවෙන් බොහොම හිමින් අවබෝධය කරා යන්නේ තවත් කොටසක් පෙන්නනවා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා දුක්ඛා පටිපදා දන්තා විඤ්ඤා දුක් ප්‍රතිපදාවෙන් වේගෙන් අවබෝධය කර යන අයත් ඉන්නවා ඕනෝක තමයි අපිට තියෙන වාසිදායක වචනේ දුක් ප්‍රතිපදාවෙන් වේගෙන් අවබෝධය කර යන අයත් ඉන්නවා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා දුක්ඛා පටිපදා දන්තා විඤ්ඤා හැබැයි දුක් ප්‍රතිපදාවෙන් හිමින් අවබෝධය කර යන අයත් ඉන්නවා කියලා දැන් මේ කාරණෙන් තමයි ලංකාවේ දැන් මඟඵල ලබන්න පුළුවන් කියලා ලොකු ජවයක් ගන්න පුළුවන් තැනක් මේක. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අපට පෙන්වා දෙන ඉතා වැදගත් අවකාශයක් තමයි. දැන් ඊට කලින් අපි බලමු මේ දුක් ප්‍රතිපදාව සැප ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා බලමු. ඇත්තටම සුඛා පටිපදා කියන්නේ ඔයාලා හිතන විදිහේ සැප හොඳට කන්න බොන්න තියෙන එක හොඳට අඳින්න පළඳින්න තියෙන එක හොඳ අධ්‍යාපනයක් තියෙන එක හොඳ ආර්ථික ශක්තියක් ඒක බුද්ධ ශාසනයේ සුඛා පටිපදා කියලා පෙන්වන්නේ ඒක අවිඥානික සංස්කාර විශේෂය තමයි සංග්‍රහ කරන්නේ පහසු ජීවිතයක් එතකොට මේ පහසු ජීවිතය කියන එක උපරිම මට්ටමින් භුක්ති විඳින්න ඕනේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අපි පහසු ජීවිතයක් අපිට ලැබිලා නම් අපි ඒක හොඳට පාවිච්චි කරනවා. එතකොට මේ කියන්නේ සුඛාපටිපදා කියන්නේ හොඳට ආහාර පාන, ඉඳුම් හිටුම්, යාන වාහන, දේපල ගෙවල් දොරවල් මිල මුදල් ගැන නෙමෙයි. මෙතන සුඛාපටිපදා කියලා කියන්නේ ලස්සන දෙයක්. මෙතන සුඛාපටිපදා කියලා කියන්නේ පින්වත්නි රාග දේශ මොහ අඩුවෙන් හැසිරෙනවා කියලා. ඔන්න ධර්මයේ සුඛාපටිපදා මේ සමහර පැවිද්දෝ කියනවනේ පින්වත්නි සුඛාපටිපදා කියන උත්තර සනීපෙට ඉඳලා නිවන් දකින්නක් කියලා නෑ පින්වත්නි බුදුරජාණන් සුඛාපටිපදා කියලා කියන්නේ රාග දේශ මොහ ස්වභාවයෙන්ම හිතවල අඩුයි සමහර අය බලන්න ස්වභාවයෙන්ම අඩුයි හිතේ දේශයේ ස්වභාවයෙන්ම අඩුයි කේන්තියන්නේ ස්වභාවයෙන්ම රාගයේ ස්වභාවයෙන්ම අඩුයි එකෙන ස්වභාවයෙන්ම රාග දේශමෝ අඩු වුණාට ඒක හැබැයි ඒක අඩු වෙන්න බලපාන ආසන්නම ජීවිතේ පෙර ජීවිතේ බලපානවා දැන් ගොඩාක් කලවට තිරිසන් ලෝකෙන් එහෙම ආයේ මනුස්ස ලෝකෙට බැරි වෙලා හරි ආවොත් එයාගේ ද්වේෂේ හරි බහුලයි හරි බහුලයි සමහර වෙලාවට බ්‍රහ්මතල වලින් මනුස්ස ලෝකෙට එන්න පුළුවන් අවකාශයන් තියෙනවා සුගති භූමිය අතහැරලා දුගත් මේ දෙවිය තලත් වලටත් ඇවිල්ලා හින්ගෙන. එතකොට ගොඩාක් රාගෙහිම අඩුයි. බ්‍රහ්ම ලෝකවලින් එහෙම එන අයගේ ජීස సంతානෙ තුල සරාගී බව ගොඩාක් අඩුයි. ඔය ගොඩාක් මේ ධර්මයට අදාළ සමහර පැවිදි වෙන එහෙම ගොඩාක් අය ඉගෙන අවංක ඔය පිළිවෙත් පුරාගෙන ඉන්න එහෙම ගොඩාක් බඹලොවින් එහෙම ආපු අය වෙන්න පුළුවන්. බ්‍රහ්ම තලවලින් ස්වභාවයෙන්ම කෙලෙස් අඩුයි. එතකොට ඒ ස්වභාවයෙන්ම කෙලෙස් රාගේ වගේ එකක් අඩුයි. කියන්නේ දැන් මේ ලෝකේ තියෙනවා සුඛාපටිපදා කියලා. කියන්නේ රාග ද්වේෂ මෝහ ස්වභාවෙම අඩුයි. ඒ නිසා දුක් දොම්නස් අඩුයි. හරිනේ. මොකද අපි හොඳට බලන්නකො දුක්ඛ දෝමනස්යන් ඇති වෙලා තියෙන එක්ක රාගේ නිසා. එක්ක ද්වේෂ නිසා. හොඳට බලන්නකො. රාග ද්වේෂ මෝහ වලින් සිත බෙලෙන්නේ නැති වෙලාවට අපිට දුක වළඳන්න බෑනි පින්නොත්. කොයි වෙලාවක හරි ඔය පින්නතුන්ලා දුක් වින්දානම් දුක භුක්ති වින්දානම් දුක ඇසුරු කළානම් දුක මත ඇලී ගැලී වෙලී වාසය කරන්න උනානම් ඒ මොණි මොකක් නිසාද? ස්වභාවයෙන්ම දුක් දුම්නස් බහුල වුණේ එක්කෝ රාගය නිසා. ඒ කියන්නේ එක්කෝ ඇලීම නිසා, එක්කෝ ගැටීම නිසා, එක්කෝ ඇසුරු කරපු දේ මුලාවෙන් ඇසුරු කරපු නිසා. එහෙනම් හරිනේ දුක්ඛ පටිපදා කියන එක නිර්මාණය වෙන්නේ රාග ద్వේස මොහොල බහුලත්වයත් එක්ක. දුක ඉන්නේ නැත්නම් හොඳට බලන්නකෝ, ඇලුන් නැති ඒවා, ගැටුන් නැති ඒවා, මුලාවෙන් ඇසුරු නොකරපුවා අපට කඳුළු මාත්‍රයක්වත් උපද්දවලා නැහැ. කඳුළු මාත්‍රයක්වත් උපද්දවලා නැහැ. ඒතර බුදුරජාණන්සු වදාළා මේ රාග ద్వේස මොහ අඩුවීමම සත්‍ය අවබෝධයට පහසුවක් නේ. මේකනේ කිව්වේ දුක්ඛ පටිපදා සුඛ පටිපදා දන්තා විඤ්ඤා කිප්පා විඤ්ඤා කියලා දෙන්නේ තෝරනෝ. ඉන්නේ සැප ප්‍රතිප ස්වභාවයෙන්ම රාග දේශ මොහ අඩු වුණා කියලාම අවබෝධය කරා යන්න බෑ. ඒකනේ රාග දේශ මොහ අඩු වෙච්ච කෙනා තුල මතුවෙන සුඛ ප්‍රතිපදාව තියෙන කෙනා ඉන්නෝ හිමින් අවබෝධය කරා යන්නේ. අවබෝධය කරා යන්නේ ඇත්තටම සමහර අය ඉන්නවා හිමින් අවබෝධය කරා යන්න. එතකොට දැන් මේ මේකෙදි ඉතා ඔය දෙන්නම අද නැ. අන්න ඒක තමයි විශේෂම දේ. සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන කෙනත් නැහැ. සුඛාපටිපදා දන්තා විඤ්ඤා කියන කෙනත් නැහැ. එතකොට සුඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන දෙන්නා, ඒ කියන්නේ වහා අවබෝධය කරා යන හිමින් අවබෝධය කරා යන කෙනයි, ඒ දෙන්නා බැලුවාම ඇත්තටම සුඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන අය මුල් අවුරුදු 20 වගේ තමයි, මුල් බුදු සමය කියලා අපි කතා කරන්නේ. ඒකේ තමයි ඉඳලා තියෙන්නේ. ගොඩාක් අය ඒ යුගයේ තමයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ, මේ එක තැනක වදාළා මට දැන් මේ සංඝයාව පාවිච්චි කරන එක මහණෙනි මට මේ දැන් මේ සංඝ පිරිස මාව සතුටු කරන් මේ කලින් මුල් කාලේ සංඝයා මාව සතුටු කළා කියලා එක තැනක තියෙනවා. මේ ඒක තියෙන්නේ කකචූපම කියන සූත්‍රේ. ඒක තියෙනවා මහණෙනි මේ මුල් කාලේ සංඝ පිරිස මාව හරියට සතුටු කළා. ඒකෙන් කියවුනේ මොකද්ද? දැන් ඉන්නේ සතුටු කරන්නේ නැහැ කියන එකනේ. ඒ කියන්නේ උන්වහන්සේ මේ සතුටු කරන්නේ නැහැ කියන එකටත් වඩා මේ ඉන්න විදිහට සතුටු නැහැ කියන එක. දැන් මේ හාඳුරුරු ඉන්න විදිහට මට නම් සතුටු නැහැ. එතකොට ඒ කිව්ව එකම මුල් අවුරුදු 20න් පස්සේ. ඒ කියන්නේ මුල් බුදුරජාණන් වහන්සේගේ 45 අවුරුද්දක බුද්ධ කෘත්‍යයේදීම අවුරුදු 20කින් පස්සේ කියලා තිනවා මේ ඉන්න විදිහ මට එච්චර නම් මම සතුටු වෙන්නේ නැහැ මේ ඉන්න විදිහට කියලා. එහෙනම් අවුරුදු 20 ඒ 20ක් යනකොටම අර්බුද නිර්මාණය වුණා. ඉතින් ඔයාලා කලබල වෙන්න උමනා නැහැ. මේ කල අර්බුදයක් කියලා. උන්වහන්සේම වදාලා මට දැන් සතුටු නැහැ කියලා. කෙලින්ම සතුටු නැහැ කියලා නෑ. උන්වහන්සේ වදාලා මුල් අවුරුදු 20 සංඝයා මාව හරියට සතුටු කළා කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ එකම ද ඉලක්කය තිබී ප්‍රතිපදාවට එකතු වෙන විදිය. කොහොමද ධර්මයට සමවදින්නේ? කොහොමද ධර්මයට එකතු වෙලා වාසය කරන්නේ? ඒක තමයි උන්වහන්සේලාගේ ජීවිතේ ප්‍රධාන දෙයක්. ප්‍රධානම දෙයක්. ඒක හරි වැදගත් දෙයක් නේ. හොඳට බලන්නකෝ. ඉතින් මේ විදියට වාසය කරපු එක ගැන බුදුරජාණන් වහන්සේ හරියට අගය කළා, වර්ණනා කළා, ප්‍රශංසා කළා. දැන් දෙවෙනි එක හොඳට බලන්න පින්වත්නි, ඒ දෙන්නම එහෙනම් අද නැහැ. සුඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන කෙනත් නැහැ, දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන කෙනත් නැහැ, සුඛ ප්‍රතිපදාවෙන් හිමින් අවබෝධය කරා යන කෙනත් නැහැ. එතකොට ඇයි එහෙනම් ඔයාලා කොතනක හරි සුඛා පටිපදා කිව්වොත් එහෙම කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න ඉඳ හිටින්න තියනවා කියන අර්ථේ නෙමෙයි අපි ගන්නෙ. රාග ද්වේෂ මෝහයන්ගේ බහුලත්වයක් නැතිකම නිසා දුක් දුම්නස්වල බහුලත්වයක් නැහැ කියන එක තමයි සුඛා පටිපදා කියන්නේ. රාගදේශ මොහ අඩුකමට තමයි හැම වෙලාවෙම සුඛ ප්‍රතිපදාව කියලා බුද්ධ ශාසනය කියන්නේ. දැන් එහෙමනම් ඒ දෙන්නම නැත්තම් මේ කාලේ අවබෝධය කරා යන්නේක ප්‍රශ්නයක් වගේ දැනෙන්න පුළුවන් ඔයාලට. හැබැයි බුදුරජාණන්සේ අපිව සනසන ලස්සන වචනයක් කිව්ව මොකද්ද? දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා දුක්ඛා පටිපදා දන්තා විඤ්ඤා. මහණෙනි මේ මිහි මත ඉන්නවා දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන අය. දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන අය. එහෙනම් දුක් ප්‍රතිපදාව කියන්නේ අරකේ අනිත් පැත්තනේ. රාග දේශ මොහ වැඩි. ස්වභාවයෙන්ම රාගේ වැඩි. ස්වභාවයෙන්ම දේශේ වැඩි. ස්වභාවයෙන්ම අරමුණු වල මුලා වෙන ගතිය වැඩි. එන රාගේ උත්සන්න වෙච්ච, දේශේ උත්සන්න වෙච්ච, මෝහයේ උත්සන්න වෙච්ච ඉන්නවා මහණෙනි. දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා දන්තා විඤ්ඤා. දුක් ප්‍රතිපදාවක් තියෙන වේගෙන් අවබෝධය කරා යනවා. එහෙනම් රාග ද්වේෂ මොහ වැඩි වුණා කියලා ඔය පින්නතුල්ලා ධර්මයට නුසුදුස්සෙක් වෙන්නේ නැහැ. රාගේ වැඩි කියලා, ද්වේෂේ වැඩි, කොයි වෙලාවෙත් කේන්ති අරගෙන නිකන් ගිනි ගත්තා ඉන්නේ, ඒකෙන් අපිට කියන්න බෑ මේ මිනිස්සයා ධර්මයට දුරයි කියලා. සමහර අය ඉන්නවා මෝහයෙන් මුලා වෙලාම ඉන්නවා. මිත්‍යාවමයි තියෙන්නේ ජීවිතේ. එහෙම කියලා අපිට කියන්න බෑ එයාට ධර්මයේ දුරයි කියලා. ඒකින් කියන්න බෑ ධර්මයේ දුරයි කියලා. ඇයි? රාගය බලවත් වෙච්ච, ද්වේෂය බලවත් වෙච්ච, මෝහය බලවත් වෙච්ච අය ඉන්නවා වහා අවබෝධය කරා යන්න පුළුවන්. ඇයි? රාග ද්වේෂ මෝහ පැන නගින්නේ අපි ඉන්න භූමියට අදාළවනේ. දැන් අපේ මේ මට්ටමට රාගය එන්නේ කාම භූමියට අදාළවනේ. මේ කාම භූමියට අදාළව තමයි අපිට මේ මට්ටමට ආසාහිතේ උපදින්නේ. එතකොට රාග දේශ මොහ බහුලය ඉන්නවා. ඒතු රාග දේශ මොහ බහුල නිසාම දුක් දුම්නස් බහුලයි. හොඳට බලන්න පින්වත්නි, අපි දුක් විඳින්නේ අපිට නැති නිසා නෙමෙයි, රාගේ වැඩි නිසා. ඒකනේ අර අපි නිතර දේශනාවලට කියන්නේ කෙනෙක් දුක් විඳින්නේ, දුක වළඳන්න සිද්ධ වෙලා තින්නේ අවශ්‍යතා නිසා නෙමෙයි, ආසාව නිසා. අවශ්‍යතා නම් පිරිමහ ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. අවශ්‍ය කුසට ආහාර ටික නම් අවශ්‍ය. ඒක පින්නොත්නි පරිප්පු ටිකක් හදලා පොල් සම්බෝලත් එක්ක බස් ටිකක් ඇවත් අවශ්‍යතාවේ පිරිමහ ගන්න පුළුවන්. ඒක තරු පහේ හෝටලෙකින් කෑවත් ඒ අවශ්‍යතාවෙමයි පිරිමහෙන්නේ. මොකද රසය අඳුනන්නේ නැණි කුස. රසය අඳුනන්නේ දිව විතරනේ. දිවෙන් පහළට ගියාට පස්සේ කොහෙන්ද කෑමෙන්නේ කියලා කුස දන්නේ නැණි. ඊට පස්සේ ආහාර මුඛයට ගත්ත වෙලාව ඉඳලා ජීර්ණය වෙන ක්‍රියාවලිය ආරම්භ වෙලානේ තියෙන්නේ. ඒ ක්‍රියාවලිය ඇතුලේ දිවට විතරනේ රස වැටෙන්නේ. ඊතුරු කිසිම අවයවයකට රසේ වැටෙනවා කියලා බුද්ධ වචනේ කියන්නේ නැහනේ. ඒ නිසා මේ උගුරෙන් දිවෙන් පහළට යනකොටම ආහාරවල රසය එන්නේ කොහෙන්ද, කොහෙන් ගත්ත ආහාරද කියන එක අදාළ නැහැ. ජීර්ණය වෙන ආහාර ජීර්ණ පද්ධතිය, ජීර්ණ ක්‍රියාවලියකනේ තියෙන්නේ. ඉතින් අපේ මනසේ ඇතුළෙනේ මේක ගෙනාවේ නම් අහවල් හෝටලෙන්, මේක ගෙනාවේ නම් අපේ අම්මා උයපු එක, ඔය වගේ ඒවා අපේ ඔළුවේනේ තියෙන්නේ. මේ ඔළුවෙන් හදාගත්ත රොඩු ටිකක් ඇතුළෙනේ අපි ලෝකේ අහුලන්නේ, ලෝකේ කියවන්නේ, ලෝකේ විමසන්නේ. ඔය ප්‍රශ්නේ ඇතුළෙනේ පින්වත්නි ලෝකේ සාවද්‍යකම්, නිර්වද්‍යකම් ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ. මේක ඇත්තටම ගත විදියට ගත්තාම මෙහෙම ප්‍රශ්නයක් නැහෙනේ. මෙහෙම අරුබුදයක් නැහැ පින්වත්නි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ රාග දේශ මොහ බවුල වුණාට කමන්නේ. ඒ හොඳට බලන්න රාගයේ බලවත් වෙන කොච්චර පහසු ජීවිතයක් තිබ්බත් එයාට හරි අපහසුයේ ජීවිතේ. රාග ඒ හැබැයි කෙලෙස් අඩුවෙන්න කොයි ඔයාලා අපහසුයි කියලා හිතාගෙන ඉන්න ජීවිතයක් තිබ්බත් ඒක අපහසු නෑ. දැන් ඔයාලා පහසුයි කියලා හිතාගෙන හොඳ ගෙයක් දොරක් හොඳ යාන වාහන තමයි සාමාන්‍ය ලෝකේ පහසුයි කියලා. ඉතින් ඒව මොකක්වත් නැතුව හුදෙකලාවේ මැටි කුටියකට වී ඉතාම රසවත් ජීවිතයක් ගෙවන පැවිදි අය මම හිසේ කිස් ගන්නට පෙන්වන්න. එච්චර ඉන්නවා. ඒගොල්ලෝ අපහසුයෙන් නෙමෙයි ඉන්නේ. ණය වෙලාව ඒවට බයවත්, ආණ්ඩුවට බයවත්, හැංගිලා ඉන්න ඕනවටවත් නෙමෙයි ඒ වගේ ජීවිතයක් තෝරගෙන තියෙන්නේ. ඇයි? ඒකෙන් ලැබෙන ආස්වාදේ ඔය පින්නතුන්ලා බලාපොරොත්තු වෙන මට්ටමේදී ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙමනම් මැටි කුටියකත් ලැබෙන ආස්වාදය ඔයාලා හවදාගත්ත ඒසි කරපු කාමර සහිත ගෙදරකත් ලැබෙන්නේ නැත්නම් ඔයාලා ආස්වාදයේ හොයන රටාවේ පොඩි අවුලක් තියෙනවනේ. වෙනසක් තියෙනවා. එහෙනම් මේක චින්තනමය මෙදිහත් වීමක් විතරයි මේකට උවමනා කරන්නේ. චින්තනමය මැදිහත්වීමක් අපේ ජීවිතවලට උමන. දැන් බලමු අපි මේකේදී ඉතා වැදගත් දෙයක් දුක්ඛ පටිපද. එහෙනම් අපිට ස්වභාවෙම දුක් ප්‍රතිපදාවක් තියෙනයි, රාග ද්වේෂ මොහ බහුලයි. මේ වෙලාවේ රාග ද්වේෂ මොහ ගොඩාක් බලවත්. යම් කෙනෙකුට මේ රාග ද්වේෂ මොහ අඩු වුණොත් තමයි ප්‍රාර්ථනාවක් වුණත් සාර්ථක වෙන්නේ. හොඳට බලන්නකෝ, ඒකනේ අපි ප්‍රාර්ථනාවක් කරන්න බෝධින් වහන්සේ වගේ තැනකට යන්නේ. ඒ කියන්නේ ඒකේ කිසිම මේ සත්‍යක් නැහැ නෙමෙයි. බෝධින් වහන්සේ නමක් ළඟට වගේ ගිහින් මොනවා හරි පූජාවක් කරලා ඔය ප්‍රාර්ථනාවක් කළාම ඒවා ඉෂ්ට නොවෙනවා නෙමෙයි. ඒකේ හේතුව තමයි රාග ද්වේෂ මොහ අඩු සිතකින් අපි යම් දෙයක් ස්වභාව ධර්මෙන් ආයාචනා කළොත් ඒක සම්මුඛ වෙන්න තියෙන අවස්ථාව වෙන අවස්ථාවලට වඩා වැඩි. ස්වභාව ධර්මෙ විශ්වාස කරන්නකෝ. එතකොට ස්වභාව ධර්මී විශ්වාස කරපු කෙනාට ධර්ම ස්වභාවය විශ්වාස කරන්න වෙනවා, ඇතිවීම නැතිවීම. ඒ ඇතිවීම නැතිවීම දකිනවා නම් ඒක අනිත්‍ය වශයෙන් දැකීමෙන් තමයි කාම භූමියෙන් නික්මෙන්න තියෙන්නේ. ඒ කාම භූමියෙන් නික්මිච්ච කෙනා තුළ ඇතිවෙන ආධ්‍යාත්මික අවකාශයේ විදර්ශනා කිරීමෙන් තමයි තුන් භූමියෙම නික්මෙන්න තියෙන්නේ. ඔච්චරයි අපේ සමස්ත කතාව. දැන් මෙතන තියෙනවා අපිට හරිම සනසන හරිම රසවත් වචනය. මොකද දුක් ප්‍රතිපදාව තිබුණට කමක් නැහැ, වහා අවබෝධය කරා යන්න පුළුවන්. අන්න ඒක තමයි වටින්නේ. එහෙනම් රාග ද්වේෂ මෝහ බලවත් උනාට කමක් නැහැ. ඒවා නිසා පැන නගින දුක් දොම්නස් බලවත් උනාටත් කමක් නැහැ. වේගෙන් අවබෝධය කරා යන්න පුළුවන් පොටක් පෑදිලා තියෙනවා. අපි බලමු මොකද්ද වේගෙන් අවබෝධය කරා යන්න පුළුවන් තැන කියලා. එතකොට වේගෙන් අවබෝධය කරා යන තැන තමයි අර එයා තුල මේ දුක්ඛ පටිපදා වෙනවනේ, දුක් ප්‍රතිපදාව. ඒ දුක් ප්‍රතිපදාව පදනම් කරගත්ත සිතමයි එයා විදර්ශනාවට පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ රාගයෙන් සිත මුදවාගෙන විදර්ශනා කරන්න ඉන්නේ නැහැ. හැබැයි මේ රාගයෙන් සිත මිදුණු තැනක විදර්ශනාව හරි පහසුයි. ඒ නිසා තමයි සැප ප්‍රතිපදාවෙන් බුද්ධ කාලේ මුල් කාලේ වේගෙන් ගොඩක් බණ නැහැ. ලොකු ධර්ම දේශනා නැහැ මුල් කාලේ සංඝයාට. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසානි කල්යාණ ධර්මී විතරයි දැරුවේ. මොකද සීල සමාධි ප්‍රඥාවනි. ආදි කල්යාණ කියන්නේ සීලය, මජ්ජේ කල්යාණ කියන්නේ සමාධිය, පරියෝසානි කල්යාණ කියන්නේ ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥාව මේ මොහොතේ යොදන විදිහ ගැන විතරයි බුදුරජාණන්සේ අනුශාසනා කළේ. දැන් කොහොමද සීල සමාධි ප්‍රඥාව මේ මොහොතේ යොදන්නේ? මේ මොහොතටයි අදාළ. ඒක භාවනාවක් විදිහට ඒගොල්ලෝ වැඩුවාම කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මුල් කාලේ භාවනා කරපු අයට වඩා ධර්ම දේශනාවෙන් ශ්‍රවණීන් තමයි අවබෝධය කරා ගිහින් තියෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ දැනන් හිටියා මේ මොහොතට අදාළ සීලයකට එකතු වෙනවා. මොකද මේ මොහොතට අදාළ සීලේ පින්වත්නි, මේ මොහොතට අදාළ සීලේ තමයි පුළුවන් තරම් ඉන්ද්‍රිය අරමුණු ඔස්සේ ලෝකය විමර්ශනය කරන්න යන්නේ නැතුව සංසිඳුණු ස්වභාවයක් මත වාසය කරනවා. ආරම්මනග්‍රහයව හඹාගෙන යන්නේ. දැන් අපි ආවම් බලන්නකො, අපි හරියට හඹාගෙන යනවනේ එක එකේ. අපි තැනකට ගියපු ගමන් ඒවා විශ්ලේෂණය කරනවා, වටපිටාව බලනවා. හරි කලබලයිනේ අපි එක තැනකට ගියපු ගමන්. ඒක ඒ සීලේ ස්ථාවර වෙච්ච මිනිසුන්ද ඒවා බලන් උවමනාවක් නැහැ. බලහත්කාරයෙන් පීඩිතව ඉන්නව නෙමෙයි. පීඩා අර එක හාමුදුරු කෙනෙක් ඉඳලා තිනෝ ඒ කාලේ. ඒ හාමුදුරු වැඩ හිටිය ගුහාවේ ලස්සන චිත්‍ර ඇඳලා තිබිලා තිනු. අවුරුදු 11ක් ඉඳලා ඒ ගල් ගුහාවේ ඒ චිත්‍ර දැකලා නැහැ. අවුරුදු 11ක් ඉඳලා ඒ චිත්‍ර දැකලා නැහැ. ඒක හරි පුදුමයි ඇත්තටම. අවුරුදු 11ක් ඉඳලා ඒ චිත්‍රය දැකලා නැහැ. එතකොට ඒ ස්වාමීන් වහන්සේට එක අලුතෙන් ආපු හාඳුරු කෙනෙක් පෙන්වන බලන්න සවනස, මේ හරියට චිත්‍ර තියෙනවනේ මේ ගල් බිත්තිවල. ගල් බිත්තියේ ඒ කාලේ කවුරු හරි චිත්‍රය ඇඳලා තිබුණා. එතකොට තමයි ඒ සවනස් දැකලා තිනා, ඇත්ත තමයි මේ චිත්‍රය තියෙනව නේද කියලා. ඒ කියන්නේ උන්වහන්සේ අසිහියෙන් වාසය කළා නෙමෙයි. අසිහියෙන් වාසය කළා නෙමෙයි. දැන් ඔය වගේ දෙයක් මම මේ කියන්නම් ගුණයකට නෙමෙයි. මට වුණා ඔය වගේ දෙයක්. මම මේ කාලයක් මේ මම පාවිච්චි කරපු මේ වොෂ්රූම් එකේ එක්තරා ස්ත්‍රියකගේ රූපයක්, ඒක ඔය අපි දැන් වැඩ ඉන්න තැන ඔය ඇමරිකාවේ නෝන කෙනෙක් පූජා කළේ, එක්තරා ස්ත්‍රියකගේ රූපයක් ඒ බිත්තියේ තිබිලා තියෙනවා බාත්රූම් එකේ. ඒක ටිකක් ඒ නෝන බොහොම හොඳට හදපු එකක්. ඒක ඒවා ටිකක් ඇමරිකානු පන්නේට හදපුවා. ඉතින් ඒක ඒ බාත්රූම් එක. එතකොට ඒකේ එක්තරා රූපයක් තිබ්බා. ඒක මම අවුරුදු එකහමාරක් දැක්කේ නෑනේ. මට ඕක මේ අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් ආවමකෝ, ආයුෂ්මතුනි මේ රූපේ නම් එච්චර හොඳ නෑ නේද. එදා තමයි මට තේරුනේ ඇත්තනේ නම් මේ හාඳුරු කියන එක කියලා. මං අවුරුදු එකහමාරක් ඕක දැකලා නැහැ. විනයි මිනිස්සේ කෝකට ආවා නම් සමහර විට අපේ දේශනා වුණත් නොහඬ පුළුවන් එහෙම චිත්‍රයක් තිබිලා තියෙන එතන. ඒක ඇත්තටම එක්තරා විදියක මේ කාන්තාවක් මේ නානකාඹරයක එළියට එන පොඩි ඡාය නිකන් චිත්‍රයක් එකක මොකක් හරි කලාවක් ඇති. ඒක මට ඔය මුල් කාලේ අවුරුදු එකහමාරක් මම ඕක දැක්කේ. මට එක ගානක් නෑ ඒකේ චිත්‍රයක් තියෙන බව මට තේරෙන්නේ නැති මොකක් හරි මට ඒ සිද්ධිය මතක නෑ. හැබැයි මට ඒක නුසුදුසු එකක් කියලා මට ඒක පිළිබඳ කිසිම දර්ශනයක් ආවේ නැහැ. ඒ වගේ ඇත්තටම හරි මේ අර ස්වාමීන් ඊට වඩා ගොඩාක් දියුණු අය මේ අපි දියුණුයි කියලා කියන්නේ එහෙම නෙමෙයි මම කියුවේ. අර සිතින් වටිනාකම නොදෙනකොට ලෝකේ සාවද්‍ය දේවල් නිරවද්‍ය දේවල් කියලා ලෝකේ බෙදන්න රේඛාවක් පේන්නේ. ඒ කියන්නේ එහෙම බෙදන්න රේඛාවක් පේන්නේ නැත. ඒක බොහොම දියුණු එකක්. ඒක බෙදන්න දැන් වාසෙට්ටි වගේ ස්ත්‍රියක් ආරාමයට ඇඳුම් ඉරාගෙන නින්නේ. නිකන් කසුකුසුවක්වත් ආවේ නැහැ කියනකොට හිතන්න මේ මිනිස් කොච්චර දියුණු જાතියක්ද. බුද්ධ කාලේ ඒ කියන්නේ වාසෙට්ටි වගේ කාන්තාවක් ඇඳුම් ඉරාගෙන ඉන්නේ. විශාල උමතුවකින් ඉන්නේ ඇඳුම් ඉරාගෙන. ඒ කියන්නේ උඩුකය ඇත්තටම බාගෙට පටලෝක දෙන්නේ. එහෙම එනකොට බුදුරජාණන් වහන්සේ ළඟටම ඉන්න අවස්ථාව දුන්නා කිව්වම එයාට කවුරුවත් ඇඳුම් අඳින්න නැතුව ළඟටම ඉන්න දුන්නා කිව්වම මේ මිනිස් කොච්චර දියුණුයිද. ඒගොල්ලන්ට විනිවිද අවබෝධයක් තිබුණා. ජීවිතේ විනිවිද දැක්කා. ඒ ජීවිතේ විනිවිද දකින අයගේ ජීවිතවල තියෙන ලස්සන දෙයක් ඒගොල්ලෝ ලෝකේ රේඛාවකින් බෙදන්නේ. ඒ රේඛාවකින් බෙදන්නේ නැතිකම එන්නෙම මධ්‍යස්ත බව මදහත්කමක් එන්නේ. ඒකම තමයි විදර්ශනාවට ඒ මැදහත් සිතමයි විදර්ශනාවට ගන්නෙ. ඒ මැදහත් සිත විදර්ශනාවට ගත්තාම අර දුක් ප්‍රතිපදාවෙන් අවබෝධය කරා යනවට වඩා හරිම පහසුයි. එතකොට අර සීල සමාධි ප්‍රඥාව මතු කරන්න විතරයි ඕන. ඔක බුදුරජාණන් වහන්සේ කියන එක තැනක මහණෙනි මම මේ මම කොච්චර පහසුවෙන් සංගය ඇසුරු කරනවද කියනවනම් මහණෙනි මම මේ හොඳට දමණී වෙච්ච අසයෝ ඉන්න අසයෝ බලා ගන්න මිනිහෙකුට කෙවිතින් දිසාව විතරයි පෙන්වන්න කියනවා. ගහන්නේ නැහැ කියනවා. ගහන්නේ නැහැ කියනවා. කෙවිතින් දිසාව විතරයි පෙන්වන්න ඕන කියනවා. දිසාව පෙන්නපු ගමන් එයා දිසාවට යනවා. අන්න ඒකයි සුඛාපටිපදා කිප්පා විඤ්ඤා දන්තා වේගෙන් අවබෝධය කරා යනවා කියන්නේ. එතන එයා හරි ලේසිනේ ඒක. හැබැයි දුක් ප්‍රතිපදා වෙනුත් වේගෙන් අවබෝධය කරා යන්න පුළුවන්. දැන් අවබෝධය කරා යන අය දැක්කම දැන් සමහර තැන්වල තියෙන එක දේශනාවක් තියෙනවා මේ අස්සයෝ හීලා කරද්දී සමහර අස්සයෝ ඉන්නවා කියනවා. ඒ අස්සයෝගේ ලොම්බලට යාන්තම් ගැහුවාම ඇති කියනවා. එයාත් දිසාව තේරුම් ගන්නවා කියනවා. සමහර අස්සයෝ ඉන්නවා කියනවා ලොම්බලට ගහලා බෑ කියනවා. හැමට වදින්න ගහන්න ඕන කියනවා. එතකොට ඒ හැමට වදින්න ගැහුවාම තමයි කියනවා දිසාවට යන්නේ. සමහර අස්සයෝ ඉන්නවා කියනවා හැමටත් බෑ කියනවා. ටිකක් තදින් මස් වලටම වදින්න ගහන්න ඕන කියනවා. එතකොට තමයි කියනවා දිසාවට පොඩ්ඩක් සංයමයකට පත් වෙලා ඒ දිසාවට යන්නේ කියනවා. සමහර අය ඉන්නවා කියනවා මේ ඒගොල්ලොන්ට මසට වදින්නත් ගහන්න බෑ කියනවා. තද පහරක් ගහන්න ඕන කියනවා මේ ඇටකටු වලට දැනින්න. ධර්ණඩුයි කියනවා. ඔන්න ඔය වගේම තමයි මේ අවබෝධයට යන අවබෝධය කරා යන අය. ඉතින් සමහර අය ඉන්නවා පින්වත්නි ඒගොල්ලන්ට මේ ඉන්ද්‍රිය මට්ටමේම උපසමයකට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යා සීල සමාධි ප්‍රඥාව ඉන්ද්‍රිය මට්ටමේම වඩනවා. කොහොමද සීලේ? මේ වෙලාවෙම උපසම්මයක් මේ බාහිර ලෝකේ වුණත් ඕනෑවට වඩා විශ්ලේෂණය කරන්න එයා යන්නේ. අවස්ථාවට ආවට පස්සේ ওই තියෙන තැනක වාඩි වෙනවා. විශ්ලේෂණයකට යන්නේ කිසිම තැනකට ගිහින් ඕනෑවට වඩා ගවේෂණයක් කරන එක කිසි තේරුමක් නැහැ. ශාලාවකට ගියත් වටපිට බල්ල මොනවද තියෙනවද කිසි දෙයක් වැඩන්නේ නැහැ. ආපු අර්ථය විතරක් දරාගෙන වාඩි වෙන. ඒක ඒකේ සැලසුම් කොහොමද ඒවා අපිට වැඩන්නේ. ආපු අර්ථයක් තියෙනවනේ. ඒ අර්ථය විස්තරයි දරන්නේ. ඒ අර්ථේ විතරක් දරන් පුරුදු වෙන්න හැම වෙලාවකම. එතකොට ඒක නිකම්ම එක එක්තරා සීලයක් ඇත්තටම. අර්ථේ විතරක් දරාගෙන අසුන් ගැනීම කියන එකම සීලයක්. මේ තිර රෙදි කොහොමද දාලා තින්නේ? වටේ ලයිට් කොහොමද තින්නේ? කැමරා වලට ශිල්පියෝ ඉන්නවද? කැමරා විතරද තියව වැඩන්නේ අපිට. අපි ආවේ ධර්මයේ නිසා ධර්මයේ උදෙසාම අදහස තියාගෙන ඉන්නවා. වටපිටාව ගැන කිසිම සංවේදිකම් බලන්න බුදුරජාණන් වහන්සේ බලන්න සමහර ලාවට තන ඇතිරිල්ලක ගිහින් වාඩි වෙනවා. මම බුදුරජාණන් වහන්සේ නමක් කියලා බලන්නේ. ඒ තන ඇතිරිල්ල කලින් කවුරු හරි කෙනෙක් වාඩි වෙලා හිටියද නැද්ද කියලා බලන්නේ. ඒක වැදගත් දෙයක් නෙමෙයි. මේ මොහොතේ හිස්ව තන ඇතිරිල්ලක් තියෙනවා. ඒ නිසා එතන වාඩි වෙනවා. කුඹල් හල්ට ගියම් මැටිපිල තියෙනවා. මැටිපිලේ දෙපොට සිවුර අතුරාගෙන වාඩි වෙනවා. දෙපොට සිවුර අතුරලා වාඩි වෙනවා. අර ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන සංස්කාර ගලනකොට තමයි මං වගේ මිනිහෙක් මේ වගේ තැනක වාඩි වෙන එක හොඳ නෑ වගේ එකක් ඔළුවට එන්නේ. එතකොට දැන් පින්වත්නි අර හරියට සමහර ආශ්‍රය ඉන්නවා ලොම් වලට විතරක් ගැහුවාම ඇති වගේ සමහර මිනිස්සු ඉන්නවා අවබෝධය කරා යන්න ඒගොල්ලෝ මේ මොහොත තමයි සීල සමාධි ප්‍රඥාවට පාවිච්චි කරන්නේ. සීල සමාධි ප්‍රඥාව පාවිච්චි කරන්නේ මේ මොහොත. එතකොට ඒ අය මොකද කරන්නේ? ඒගොල්ලෝ කරන්නේ මේ මොහොතේ කොහොම හරි අර අර්ථය විතරක් දරනවා. ඒකෙන් සීලයකට උපකාරයක් ලැබෙනවා. ඒ අර්ථය ඇතුලේ Tamanගේ දෘෂ්ටිවාද කවලම් කරගන්න නැතුව ඉන්නවා. ඒක ඇතුලේ විතර්ක વિચાર කරන්නේ මොනවද කියන්නේ කියලා හොඳට කන් දීගෙන ඒකට එකතු වෙලා ඉන්නවා. එතකොට සමාධියට අදාළ අර්ථය සම්පූර්ණ වෙනවා. මේ මොහොතද නිරුද්ධ වී යන ආකාරයේ දකිමින් වාසය කරනවා. ප්‍රඥාවට අදාළ මේ ධර්මයේ හද්දිපව ඔය ටික තිබ්බොත් එයාට ඇත්තටම දේශනාවක් විතරක් ඇති අවබෝධය කරා යන්න. හරියට ඒක හරියට අස්සයාගේ ලොම් වලට ගැහුවාම දිසාවට යනවා වගේ. හා මේ හැමට වදින්න ඕනත් නැහැ, මත් වලට වදින්න ඕනත් නැහැ, කටු වලට වදින්න ඕනත් නැහැ. ඉතින් හා නිකන් ලොම් වලට පොඩි තට්ටුවක් දාපු ගමන් එයා දන්නවා මට මේ සංඥාවක් කරන්න කියලා. දැන් තව සමහර අය ඉන්නවා ලොම් වලට ගහලා බෑනේ පින්නොත් නී යාගේ හැමතම වදින්න ගහන්න ඕන ටිකක් අද පාරක් ගහන්න ඕන කෙවිතේ. අන්න ඒ වගේ පින්නොත් නී අපේ ජීවිතවල තියෙනවා එහෙම සීල සමාධි ප්‍රඥාවසේ විමසා බලලා බෑ. එයාට උවමනා කරනවා ඒක ඇතුලේ. දැන් විදර්ශනාමය ක්‍රියාමාර්ග ගත්තත් එයාට උවමනා වෙනවා මේ මොහොත විදර්ශනා කරලා බෑ, මේ මොහොත නිරුද්ධ වී යන ආකාරය බලලා බෑ. එයාට සිද්ධ වෙනවා අතීත අනාගත වර්තමාන වශයෙන්ම විදර්ශනා කරන්න සිද්ධ වෙනවා. අන්න ඒක ටිකක් සංකීර්ණයි තවත්. හරියට නිකන් මේ හැමට ගහලත් බෑ, මසටම වදින්න ඕන ගහන්න ඕන වගේ එයාට මේ තව දුරටත් දුර්වල වුණාට පස්සේ අර දුක් ප්‍රතිපදාව බහුල වුණාට පස්සේ එයාට අතීත අනාගත වර්තමාන වශයෙන් අතීතයත් නිරුද්ධ වී ගිය එකක්, අනාගතේ නූපන්න එකක්, වර්තමානයේද මේ මොහොතේ නිරුද්ධ වෙවි පවතින එකක්. නොපවතිනවාම නිමේ, පවතින්නේ නැම කියලා කාටවත් කියන්න බෑ. මේ මොහොත නැම කියලා කාටවත් කියන්න බෑ. ඒක ප්‍රෝඩාවක්. මේ මොහොතේද නිරුද්ධ වෙමින් පවතින කම, නිරුද්ධ වෙවි පවතින එකක් කියලා අතීත අනාගත වර්තමානයේ කියන ලෝකේ විතරක් නිරුද්ධ වී යන ආකාරයේ බලල බෑ. අජ්ජත් බාහිර ඇතුළාන්තයේද නිරුද්ධ වී යන බව, බාහිර ලෝකයේද නිරුද්ධ වී යන බව දකින්න සිද්ධ වෙනවා. ඒක හරියට හැමටත් ගහලා බෑ, නිකන් මස් වලටම ගහන්න වදින්න ඕන වගේ. එතකොට දැන් තවත් උද්දච්ච ටිකක් දරදඬු වෙච්ච ආශ්‍රයෝ ඉන්නවා. එයාලව දමනී කරන්න අර මසට වදින්නත් නෙමෙයි ගහන්නේ, ටිකක් තද පාරවල් ගහන්න ඕන කෙවිටින් ඇටකටු වලටම වදින්න ගහන්න ඕන. එතකොට අයියාගේ ශික්ෂණය මතු වෙන්නේ. අන්න ඒ වගේ පින්වත්නි ධර්මයේ ටිකක් මේ දුර්වල වෙනකොට, අධ්‍යාත්මික අවකාශය ටිකක් දුර්වල වෙනකොට එයාට අතීත අනාගත වර්තමාන අජ්ජත් බාහිර වශයෙන් උත් විදර්ශනා කරලා අමාරුයි. එයාට නොයෙක් නොයෙක් විදර්ශනා ක්‍රම ඕන. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විතරක් බෑ. ඒවා අර ඥාන දර්ශන ඉපදින ආකාරයට නොයෙක් නොයෙක් විදර්ශනා ක්‍රම තියෙනවා. නොයෙක් ආකාර විදර්ශනා ක්‍රම කියන්නේ රාග ප්‍රහාණය කිරීම පිටත වෙන වෙනම විදර්ශනා ක්‍රම තියෙනවා. රාග පහාණ භාවනාව කියලා අපි දේශනා කරපු දේශනා ඇති. එතකොට රාගය කියන්නේ සිඳ බිඳ දමන ගින්නක් වගේ කියලා යායි මනසිකාරය කරන්න පටන් ගන්නවා. රාගය කියන්නේ පපුවට හනින කිනිස්සක් වගේ. අර පොදුවේ බෑයාට මේ වැඩේ කරන්න. පොදුවේ කරන්න පුළුවන්කමක් නැහැ. රාගය කියන්නේ නිකන් මිත්‍ර වෙස්යෙන් එන සතුරෙක් වගේ. රාගය කියන්නේ දහම් ගුණ ධර්මයේ නිකන් මේ ධර්මයේ දරන්න තියෙන අවකාශය පැහැරගන්න සොරෙක් වගේ. රාගය කියන්නේ නුවණැස වසන පටලයක් වගේ කියලා වෙන වෙනම භාවනා ක්‍රම ඕන. බලන්න රාගය අරමුණු කරලා වෙන වෙනම භාවනා කරනවා. රාගය කියන්නේ ගොඩවෙන්න බැරි මඩවලක් වගේ. රාගයට විතරක් වෙනම භාවනා ක්‍රම ඕන. දේශයට විතරක් වෙනම එහෙම දර්ශනා ක්‍රම ගොඩාක් ඕන. ඒක හරියට අර ලොම් වලට ගහලත් බෑ, හැමට ගහලත් බෑ, මසට ගහලත් බෑ, ඇටකටු වලටම වදින්න ගැහුවොත් තමයි යන්නේ. එතකොට යාට නොයෙක් විදර්ශනා ක්‍රම වමනා කර. නමුත් කෙසේ හෝ නිවෙන්න පුළුවන්. අන්න ඒක තමයි වටිනාම දේ. දැන් බුදුරජාණන් වහන්සේ අපට වදාලා දුක්ඛා පටිපදා දුක් ප්‍රතිපදාව තිබ්බට කමන්නේ මහණිනි, නුඹලාට වේගෙන් අවබෝධය කරා යන්න පුළුවන් කියලා. අන්න ඕක වරිම මේ ලංකාවේ වර්තමානී තෝවාන් වෙන්න හිතන බෞද්ධයන්ට ප්‍රණීත කතාවක්. ඇයි මොන්න එතකොට දුක් ප්‍රතිපදාව කියලා අපි තෝරන්නේ මොකද්ද? කණ්ඩ නැති එක නෙමෙයි, රාග දේශ මොහ බහුල වීම. ඒක කණ්ඩ තියෙන මිනිහගෙත් වැඩි, කණ්ඩ නැති මිනිහගෙත් වැඩි. ගිහියගෙත් වැඩි, පැවිද්දගෙත් වැඩි. රාග ද්වේෂ මොහ බහුලයි. රාගදවේශමොහ බහුල වෙනකම නිසායික දුප්‍රතිපදාවක් වෙන්නේ කොහොමද? රාගදවේශ මොහ බහුල වුණාම දුක්දොම්නස් බහුලයි. රාගෙන් තොරව දුක්ක දෝමනස්ස සහගත තත්ත්වයක් අපි අත්දැකල නෑ. ද්වේෂයෙන් තොරව දුක්ක දෝමනස්ස සහගත තත්ත්වයක් නෑ. මෝහයෙන් තොරව දුක්ක දෝමනස්ස නෑ. එතකොට රාගදවේශ මොහෝලින් තොරව දුක් දෝමනස් නැති නිසා රාගදවේශ මොහ බහුල වෙන දුක වැඩි. ඒකනේ අපි මොනවා තිබ්බත් දුකෙන් ඉන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාලා අපිව සනසන කතාවක් මොකද්ද? මහණෙනි රාගදේශ මොහ බහුල වුණාට දුක්දොම්නස් බහුල වුණාට එයාට පුළුවන් මහණෙනි වේගින් අවබෝධය කරා යන්න. කොහොමද ඒ අවබෝධය කරා යන්නේ? එයා රාගදේශ මොහ ටිකක් විදර්ශනා කරනවා. ඒක නිසා පැන නගින දුක්දොම්නස්යත් විදර්ශනා කරනවා. ඒකම තමයි විදර්ශනාවට ගන්න. එයා විදර්ශනාවට වෙන පාරක් හොයන්නේ නැහැ. ජීවිත අවබෝධයේ පිණිස රාගේ දුරු කරලා මම ජීවිත අවබෝධ කරන්නෙමි කියලා එකකට යන්නේ නැහැ. එතකොට රාගේ රාගදේශ මෝහ පදනම් කරගෙනම පැන නගින දුක්ඛ දෝමනස්සත් විදර්ශනා කරනවා, රාගයත් විදර්ශනා කරනවා. වීතරාගී වෙලා විදර්ශනා කරන්නේ නැහැ. හැබැයි ඉතින් වීතරාගී වීමේ විදර්ශනාව පිණිස විදර්ශනාවෙන් අවබෝධය කරා යන්න පුළුවන් පොඩි දේවල් වලින්. ඒ කියන්නේ රාගේ අඩුණං අවබෝධය කරා යන්න පහසුයි. නමුත් අපගේ බුදු මං හිතන්නේ මේ මේ අනාගත කාලේ බලලා වෙන්න ඇති බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්න ඇත්තේ රාගදේශ මොහ බහුල වුණත් මහණෙනි වහා අවබෝධය කරා යන්න පුළුවන්. කොහොමද අවබෝධය කරා යන්නේ? එයා විදර්ශනාව පිණිස රාගේ මඬින්නේ. විදර්ශනාව පිණිස රාගේ මැඩ පවත්වන්න එයා උත්සාහ කරන්නේ. ද්වේෂේ මැඩ පවත්වන්න උත්සාහ කරන්නේ. එයා රාගේම තමයි පාවිච්චි කරන්නේ විදර්ශනාවට. එයාගේ රාගේම තමයි, එයා තුළ මතුවෙනවනේ රාගේ. ඒ රාගේම තමයි පාවිච්චි කරන්නේ. ඒ රාගේම පාවිච්චි කරලා ඒ රාගේ නිසා පැන නැගින දුක්ඛ දෝමනස්සම පාවිච්චි කර කර පාවිච්චි කර කර එයා වෙනම කුසලයක් උපද්දවන. ඒක තමයි ධර්ම කියන්නේ. අකුසලා ධම්මා, අකුසල් ධර්ම නිසා කුසලස්ස ධම්මස්ස, කුසලෙ උපද්දවනවා. ඒ කියන්නේ අකුසලයේ අරමුණු කරලා බලන්න කොච්චර අපිට අවබෝධය කරා යන්න පුළුවන්ද? මොන තරම් අකුසල් වලින් බැට කෑවත් අපි කවදාවත් එයාට ගරහන්නේ නැති එකයි. එයාව කොහොම හරි බුද්ධ ශාසනය ඇතුලේ රැකෙන්න ඉඩ දෙන්නේ එකයි. කෙනෙක් කියන්න පුළුවන් මෙච්චර අකුසල් ඇසුරු කරද්දිත්, මෙච්චර අකුසල් එක්ක හැප්පෙද්දිත් මොකටද ඔච්චර ඇඟැලුම්කම්? මොකටද ඔච්චර හිත? ඒ කියන්නේ පින්වත්නි, කොච්චර අකුසල් ඇසුරු කළත් ඔයාලා දන්නවද කුසලය උපද්දවන්න පුළුවන්? ඒ නිසා ඔය පින්නතුන්ලා මොන මට්ටමේ අකුසලයන්ගෙන් ඔය පින්නතුන්ලාගේ සිත බැට කෑවත් පින්වත්නි බය වෙන්න එපා. කුසලෙ උපද්දවන්න පුළුවන්. එයි ධර්මයේ තෝරනවා අකුසලා ධම්මා කුසලස්ස ධම්මස්ස. අකුසලේ නිසා කුසලෙ උප. එතකොට යා විදර්ශනාවට ගන්නෙ මොකද්ද? රාගයමයි විදර්ශනා කරන්නේ. ද්වේෂයමයි විදර්ශනා කරන්නේ. මෝහයමයි විදර්ශනා කරන්නේ. ඔගොල්ලන්ට මතක ඇති මෙතනදී ඇත්තටම මේ දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා දුක්ඛාපටිපදා දන්තාබිඤ්ඤා කියන වේදනානුපස්සනාවේ පින්වත්නි සිත් අටක් තියෙනවා. ඒ අට තමයි භාවනාවට ගන්න. ඔන්න ඕකයි මෙතන කියන්නේ. එතකොට මේ වේදනානුපස්සනාවේ සිත් 16ක් තියෙනවා. 16න් අටක් තියෙනවා. ඒ 16න් අටක් තියෙනවා. ඒ අට තමයි විදර්ශනාවට ගන්න. ඒකයි මෙතන දුක්ඛාපටිපදා දුක් ප්‍රතිපදාවෙන් මහණෙනි වහා අවබෝධය කරා යනවා. එතකොට ඒකේ තියෙනවා මේ රාගසිතයි විතරාගී සිතයි. මෙතන විතරාගී සිත ගන්නෙ නැහැ විදර්ශනාවට. අන්න ඒක තමයි දුක්ඛාපටිපදා දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යනවා කියන්නේ. මොකද මෙතන දැන් රාගසිත නිරුද්ධ වී යන ආකාරය දැකමින් විතරාගී සිත උපද්දවල විදර්ශනා කරන ක්‍රමයකුත් තියෙනවා. ඒක නෙමෙයි මෙතන පාවිච්චි කරන්නේ. කෙලින්ම රාගෙමයි ගන්න. දැන් තව සිත් දෙකක් තියෙනවා. වීත දෝෂී සිත, මේ වීත මෝහී සිත. මේ විදිහට සිත් තියෙනවා. ඒකේ අපි ගන්නේ රාගසිත, දේශසිත, මෝහසිත කියන සිත් තුනම ගන්නවා විදර්ශනාවට. ඊට පස්සේ තවත් දැන් උදාහරණයක් වුත් විමුක්ත සිත, අවිමුක්ත සිත කියලා සිත් දෙකක් තියෙනවා. ඒකෙන් විමුක්ත සිත ගන්නෑ විදර්ශනාවට. කෙලින්ම ගන්නේ නොමිදුණු සිත. ඒ කියන්නේ නීවරණයන්ගෙන් බරපතල විදියට අපි බැට කනකොට ඒ බැට කණේකින් සිත මුදවාගෙන විදර්ශනා කරන්නේ. ඒ බැට කන සිතමයි විදර්ශනාවට පාවිච්චි කරන්නේ. මුදවා ගන්න ගියොත් ආය සමාධියෙන් ආය භාවනාවෙන් ලොකු ගොඩක් හදන්න වෙනවා. මොකද එහෙම ගොඩාක් හදන්න පුළුවන් මට්ටමක අපි නැහෙනි. කෙලින්ම අපි ගන්නේ විමුක්ත සිත නෙමෙයි. විමුක්ත කියලා කියන්නේ ඇත්තටම මේක නිවනට පත් වුණු සිත කියන එක නෙමෙයි. රාග මේ ඇත්තටම රාග ද්වේෂ මෝහ වලින් తాවකාලිකව මිදුණු සිත කියන එකට විමුක්ත සිත කියන්නේ. සම්පූර්ණයෙන් මිදුණාම රහත්. ඒ මිදුණු සිත කිව්වට මෙතන මේ මිදුණු සිතක් ගන්න එක මිදෙන්න නම් අනිවාර්යෙන් සමාධිය ගොඩාක් දියුණු වෙන්න ඕන. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ අපට අනුදෙන වදාලා අපේ කෙලෙස් බහුල වුණත් අවබෝධය කරා යන්න වේගෙන් පුළුවන් තැන. ඒ අවබෝධය කරා යන්නේ ඒ අකුසල් ධර්ම නිසාමයි කුසලය උපද්දවන්නේ. අකුසල ධම්මා කුසලස්ස ධම්මස්. ඒ අකුසලේ මොකද්ද? ඇත්තටම අපි තුල පැන නගින අකුසලේ කුමක්ද? අකුසලේ තමයි අර රාග, දේශ, මෝහ. ඒවා පාලනය කරලා කලමනාකරණය කළා ඒවා මැඩපවත්තල භාවනාවකට යන්න ගියේ ඒ ටිකක් විදර්ශනා ක්‍රම වලට යන්න ගියොත් අපිට කාලේ වැඩියෙන් යනවා. එහෙම අපි යන්නේ එහෙම ගියොත් හැබැයි වේගෙන් අවබෝධය කරා අර අවබෝධය කරා යන්න අවුරුද්දක් යනවා නම් එයාට පුළුවන් තුන් මාසකින් එක කරගන්න. නමුත් පින්වත්නි අවබෝධය කරා පහසුවෙන් යන්න පුළුවන් හරියටම එයාට මේ රාගයම අරමුණු කරලා වුණා. එතකොට දැන් අර චිත්තානුපස්සනා කාණ්ඩේ පෙරලා බලන්නේ 16න් 8ක් අරමුණු කරලා අවබෝධය කරා යන විදිය තමයි. දැන් විමුක්ත සිත කියද්දී අවිමුක්ත සිත අනිත් පැත්තෙන් කියනවා. එතකොට මෙතන මේ දුක්ඛාපටිපදා, කිප්පාබිඤ්ඤා, දන්තාබිඤ්ඤා, දුක්ප්‍රතිපදාවෙන් වහ අවබෝධය කරා යනකොට යා විමුක්ත සිත නිමී විදර්ශනාවට ගන්න. අවිමුක්ත සිත. තාවකාලිකවවත් මිදිලා නැති සිතමයි ගන්න. එතකොට දැන් අපේ තියෙනවා තවත් අපි නිකන් උදාහරණයකට ගමු. දැන් චිත්තානුපස්සනාවෙම තියෙනවා මේ හැකිලිනු සිත සහ විසිරුණු සිත කියලා සිද්දයක්. සංකිට්ත චිත්ත, විකිට්ත චිත්ත කියලා. සංකිට්ත චිත්ත කියලා කියන්නේ ඇකිලිලා හිත. ඒතර හිත අනිවාර්යෙන් ඇකිලෙන්නේ කුමක් මතද? ධානයේ මත විතරයි හිත ඇතුළට ඇකිලෙන්නේ. හොඳට බලන්න උද්දේශ විභංග කියලා සූත්‍රයක ධර්මීය තෝරනවා අභ්‍යන්තරයට සිත හැකිලීම කියන්නේ මොකද්ද කියලා. ඇකිලීම කියන්නේ භාවනා කාලයක් කරන කෙනෙක්ගේ අත්දැකීමක්. එතකොට සිත ඇතුළාන්තයටත් හැබැයි ධර්මේ නම් තෝරනවා මහණෙනි ඇතුළාන්තයටද සිත හැකිලෙන්නේ නැතුව බාහිරටද සිත විසිරෙන්නේ නැතුව තිබ්බොත් විතරයි නිවන ස්පර්ශ කරන්න පුළුවන් කියලා. පින්වත්නි එතනදී කියන්නේ මේ සමහරලාට ඇතුළාන්තයට හිත ඇකිලෙනවා කියලා කියන්නේ අර ටිකක් භාවනා කරගෙන යනකොට ඇතිවෙන උපසමයක් ඒකට ආසා කරනවා. භාවනාව ටිකක් දිගට කරගෙන යනකොට හරීම සංසිඳීමක් ඇති වෙනවා. ඒ කියන්නේ වැඩි කාත් එක්ක කතාවක් කරන්න නැත්තම් හොඳයි වගේ අදහසක් එනවා. ඒකම තමයි ඒ එතකොට ඒ ආසාවත් එක්ක ඒ ආසාව පදනම් කරගෙන තමයි භාවනා කරන්නේ. එතකොට සිත හැකිලිලා ඉවරයි. මෙදහත්කමක් නැහැ නේ. අතුලාන්තයට සිත හැකිලෙනකොට ඒ හැකිලුණු සිතම පදනම් කරගෙන මේ පින්වත්නි එයාගේ සිත පවතිනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළා එතකොටත් අවබෝධය කරා යන්න බෑ කියලා මේක වදාළේ උද්දේශ විභංග සූත්‍රයේ. අජ්ජත්තං චිත්තං සම්ටිතාන්ති උච්චති කියලා අභ්‍යන්තරයේ සිත නොහැකිලෙන්න ඕන, බාහිරටත් විසිරෙන්නේ නැතුව තියෙන්න ඕන. ඒ බඳු මට්ටමට පවතින සිත තමයි අවබෝධය කරා හසුරවන්න පුළුවන් කියලා. එතකොට දැන් මෙතන සංකිට්ත චිත්ත, විකිට්ත චිත්ත කියන එකෙන් මේ දුක් ප්‍රතිපදාවෙන් අවබෝධය කරා යනවනම් කෙලින්ම ගන්නෙම විසිරුණු සිත. ඇයි අර තියෙන්නෙම විසිරුණු සිතක් නේ. හැම වෙලාවකම අරමුණක් ගානේ අපේ සිත කොයි තරම් විසිරිලා යනවද? එහෙම අරමුණක් ගානේ විසිරිලා යනකොට ඒ විසිරිලා යන එකමයි ආ පාවිච්චි කරන්නේ භාවනාවට. කමන්නේ විසිරුණාට. ඒ විසිරුණු සිතම පාවිච්චි කරනවා භාවනාවට. ඒ විසිරුණු සිතම පාවිච්චි කරනවා නම් භාවනාවට. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛාපටිපදා. විසිරුණු සිතම භාවනාවට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට වහ අවබෝධය කරා යනවා. එතකොට විසිරුණු සිත සංසුන් කරලා අවබෝධය කරා යනවා නම් එයාට අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ දුක්ඛාපටිපදා, දුක් ප්‍රතිපදාවෙන් හැමින් අවබෝධය කරා යනවා. ඒයි කාලයක් යනවා ඒකට. ඒ විසිරුණු සිත කලමනාකරණය කරගන්න වෙනම භාවනා ක්‍රම ඕන. විසිරුණු සිත කලමනාකරණය කරලා ඒ කලමනාකරණය කරපු සිත විදර්ශනාවට ගන්න තවත් කාලයක් යනවා. එතකොට නමුත් අපිට අපි කොච්චර බලන්න පින්නොත් මේ බුදුරජාණන්සේ වදාළ දේ උන්වහන්සේ වදාළනේ කමන්නේ හිත විසිරුණාට. සිත් විසිරිනවා තමයි. විසිරින එක අපි ගමුකෝ විදර්ශනාවට කියලා. ඒක එක විශේෂ විදර්ශන රටාවක්. නමුත් මේ මගේ දේශනාවක් ඔය ත්‍රිපිටකයේ තියෙනකොට කෙනෙක් තෝරන්නේ දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා. ඒ කියන්නේ මේ හොඳට සුඛාපටිපදා කිප්පාබිඤ්ඤකෝ මිනිසු ිතයින් උන්ට කාලා බීලා ඕන වෙලාවක නිවන් දකින්න පුළුවන් කියලා. එහෙම එකක් නෙමෙයි. එතකොට දැන් මේ කාලේ නම් දුක් ප්‍රතිපදාව කියලා කෙනෙක් ගිහිය ගොඩාක් අයට ඇත්තේ නැහැ. ඇයි? සුප සැප ප්‍රතිපදාව කියලා එකක් නැහැ. හේතුව රාග දේශ මොහෝ අපි හැමෝගෙම සිත්වල වැඩි. සමහර අය ඉන්නවා නිකන් රාගේ නැහැ වගේ එළිය පෙන්වන්න හදනවා. ඒ වුණාට කෙලෙස් සහගත ලෝකේ පස්සේ සිතින් දුවනවා. එළිය පෙන්වන්න හදනවා. මම නම් දැන් මේ විදර්ශනා රටාවක ඉන්නේ කිය කී පෙන්වන්න හදනවා. නමුත් කෙලෙස් මත බරපතල විදිහට එයාගේ සිත දෝලණය වෙලායි තියෙන්නේ. පින්වත්නි ධර්මාවබෝධය කරා එනවා නම් ප්‍රෝඩාකාරී වෙන්න එපා. කවදාමත් බොරු කරන්න එපා ධර්මී ඉස්සර. ධර්මීසන අවංක වෙන්නේ ඇයි? මේක අපි කියන එකක් නෙමේ අපගේ බුදුරජාන් වහන්සේම වදාළනේ. දුක් රාගේ බලවත් වුණාම ඒකම විදර්ශනා කරලා වහා අවබෝධය කරා යන්න පුළුවන්. ආ එහෙමිනුත් නෙමේ. දුක්ඛාපටිමන කිප්පාබිඤ්ඤා. එතකොට දැන් අර මෙතනදි හොඳට මතක තියාගන්න මේ දුක් ප්‍රතිපදාවෙන් අවබෝධය කරා යන කෙනා මේ භාවනාවට ගන්නේ චිත්තානුපස්සනාවේ සිද්ධාසයෙන් අර ප්‍රතිවිරුද්ධ සිත් ටික. රාග විතරාගී සිත ගන්නෑ. රාග සිත ගන්නෑ. ඉතින් රාගෙන් බැටකන ගමන්නේ කරන්න වෙන්නේ. වීත දෝෂී සිත ගන්නෑ. ද්වේෂ සිතමයි ගන්නෙ. වීත මෝහී සිත ගන්නෑ. මුලා වෙච්ච සිතමයි ගන්නෙ භාවනාවට. හැකිලුණු සිත ගන්නෑ. ඒක හැකිලෙනවා සිත කියන්නේ ආ භාවනා කරන කෙනෙක්. ඇයි හැකිලෙනවා කියලා අර්ථවත් කරන්නේම මොකද්ද? භාවනා කරන කෙනා තුල උපදින ආස්වාදයට එයා බැඳී ඉන්නවා කියන එක. ඉතින් භාවනා නොකරන කෙනෙක් නෙමෙය. එතකොට එයා ගන්න වෙන්නේ විකිත්ත චිත්ත විසිරුණු සිත. එයා විමුක්ත සිත ගන්නෑ. විමුක්ත සිත උපදින භාවනා කරන කෙනාට. එතන විමුක්තයි කියලා කියන්නේ අර රාග දේශ මොහ තාවකාලිකව යට ගිහින් තියෙනවා. සම්පූර්ණයෙන් යට ගිහින් නැහැ. එතනයි විමුක්ත සිත කියන්නේ ඒකට. එයා කෙලින්ම ගන්නේ අවිමුක්ත සිත, නොමිදී පවතින සිත, නීවරණයන්ගෙන් බැටකන සිතමයි ගන්නෙ. හොඳටෝම කාමච්ඡන්දයෙන් බැටකනවා. ඒකමයි ගන්නෙ විදර්ශනාව. එතකොට ඒ විදියට බුදුරජාණන් වහන්සේ අපට වදාළ විදියට අර චිත්තානුපස්සනාවේ පවතින මේ අකුසලයට බර සිත් ටික තමයි මෙතන විදර්ශනා කරන්නේ. ඒක එතකොට මෙතන කුසලයේ උපද්ද වුණා කියන්නේ මොකද්ද? ඒ තැන මෙන්න මෙතන කුසල කියන්නේ මේකට. ඒ තැන ඒ සිත අඳුන ගන්න හැකියාව. එතකොට රාගසිත බව අඳුන ගන්න හැකියාව. ඒ හැකියාව තමයි කුසලයේ කියලා මෙතන අදහස් කරන්නේ. රාගසිත අකුසලය. කුසලයේ කියන්නේ රාගසිත දකින සිත. එතකොට ඒ දකින සිතෙන් තමයි අකුසලයේ යට කරන්නේ. ඒ දකින එක විතරයි මෙතන කරන්නේ. එතකොට පළවෙනි එක දකිනවා, දකිනකින් කුසලයේ උපද්දවනවා. ඊට පස්සේ පින්වත්නි රාග සිතත් අනිත්‍ය වශයෙන් දකින්න, දකින සිතත් අනිත්‍ය වශයෙන් දකින්න. අන්න ඔය දෙකම ඕනේ එතන. මොකද්ද ඔන්න ආයෙත් හොඳට ඔළුවට ගන්න. රාග සිත තියෙනවා. රාගේ බලවත් විදියට පැන නැගිච්ච මිනිහෙකුට නිවන් දකින්න පුළුවන්. වහා අවබෝධය කරා යන්න පුළුවන්. එයාට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ රාගේ අඩු අය තමයි නිවන් දකින්නේ කියලා එකක් ලොකේ නැහැ. ද්වේෂයේ අඩු අය තමයි කේන්ති වැඩියෙන් යනවා නම් නිවන් දකින්න බෑ කියලා කන්නේ. හොඳට කේන්ති යන ගමන් කේන්තියෙන් බරපතල විදියට පටිගයෙන් බැටකන ගමන් එයාට නිවන් දකින්න බැරි නෑ. කොහොමද එයා නිවන් දකින්නේ? එයාට මෙතන වචන දෙකකට වටිනාකම දෙන්න වෙනවා. මොකද්ද? අකුසලා ධම්මා කුසලස්ස ධම්මස්ස. අකුසලේ නිසා කුසලේ උපද්දවන්න පුළුවන් පොටක් බුද්ධ ශාසනේ තියෙනවා. උදාහරණයක් විදිහට මෙහෙම බලමුකො. රාගය කියන සිත දකින්නකම තමයි කුසලය. ඒක දකින්නවා. ආ මගේ හිතේ රාගේ වැඩි නේද දැන්? ඒක තව සිතකින් දකින්නවා. රාගේට අදාළ විදියට පින්වත්නි කර්ම විඥානීය සකස් වෙලා රාගේට අදාළ විදියට රාගේට අදාළ රූපේ අරමුණු කරගෙන රූපේ ආධාර කරගෙන තණ්හාවෙන් සේවණී ලැබෙන්න දෙන්නේ. ඕක නෙවෙන්නේ. එතකොට රාගේ තමන්ගේ හිතේ බලවත් වෙනකොට ඒ රාගේ බලවත් වීම පිණිස බලපාපු අරමුණක් තියෙනවනේ. ඒ අරමුණු කරගන්නවා සිත. එතකොට තමයි කර්ම විඥානය හැදෙන්නේ. කර්ම විඥානය හැදෙන්නේ එතකොටයි. එතකොට රාගේ හිතේ ඇති වෙන දැන් සාමාන්‍ය කෙනෙක් වෙන්නේ මේක. රාගේ තමන්ගේ හිතේ පැන නගිනකොට එයා ඒ රාගේට අදාළ රූපේ හරි මොකක් හරි අරමුණු කරනවා සිතින්. රාගේට නැවත රාගේ පවත්වන්න ඒක අරමුණු කරනවා. එතකොට ඒ රූපේ ආධාරය කරගන්නවා. රාගයට නැත්තම් පවතින්න බෑ. රාගය ඉක්මනට බිඳිලා යනවා. රාගසිත නිරුද්ධ වෙනවා. ආධාරයක් තියෙන්න ඕන. ඒ ආධාරය තමයි බාහිර රාගේ උපද්දවපු අරමුණක් තියෙනවනේ. ඒ අරමුණු ආධාරය කරගන්නවා. නැත්තම් සිත බිඳිලා යනවනේ වේගී. බාහිර පහර කණ්ඩුවත් සිතක් පවතින්නේ නැහෙනි. එච්චර වේගෙන් බිඳිලා යනවනේ. රාගේ පවත්වන්න නම් මොකද්ද වෙන්නේ? රාගයට අදාළ පදනම අරමුණු කරනවා. මොකක් හරි රාගේ උපදින්න බලපාපු ලස්සන රූපයක් හරි ලස්සන ශබ්දයක් මොනවා හරි තියෙනවනේ. නැත්තම් රාගය කියලා එකක් සිතේ හටගන්නේ නැහෙනි. එතකොට රාගේ අරමුණු කරනකොට මේ රාගේ පවත්වන්න නම් නැවත නැවත ඒ සිත උපදවමින් ඒ සිත තුළ ඒක ඇතර මේකට කියන්නේ පවත්වනවා කියලා නෙමෙයි, ඒ සිත නඩත්තු කරන්න නම්. නඩත්තු කරන්න නම් මොකද්ද වෙන්නේ? ඒ රාගයට අදාළ පදනම අරමුණු කරන්න ඕන. රාගේ ඉපදුනේ රූපයක් නිසා නම් ඒ රූපේ නැවත නැවත සිතින් අරමුණු කරන්න ඕන. ඒකනේ කියන්නේ රූපා රම්මණං රූපම් පතිට්ටං. ඒ රූපේ මත නැවත නැවත ආධාරය කරගන්න ඕන. ආධාරයක් නැත්තම් ඒ සිතට ආයෙ උපදින්න ඉඩ නැහැ. රූපම් පතිට්ටං. ඊට පස්සේ නන්දූප සේවනං. ඒක තණ්හාවෙන් ආසේවණි ලැබෙන්න ඕන. මොකක් තණ්හාවෙන් ආසේවණි කියන්නේ? මගේ සිතේ රාගය ඉපැද්දුවේ නම් මේ රූපේමයි කියලා යට දැනෙන්න ඕන. මගේ සිතේ රාගය ඉපැද්දුවේ නම් මේ රූපයමයි කියලා ස්ථාවරව පිළිගන්නවා. එතකොට තමයි තණ්හාවේ ආසේවණි කියන්නේ. එතකොට මේ රූපා රම්මනං රූපම් පතිට්ටං නන්දූප සේවනං. ඔය තුනනේ තියෙන්නේ කර්ම විඥාණයට අදාළ පදනම. කර්ම විඥාණයේ නැවත නැවත තුන් භව යනුව පවතින රූපා රම් රූපය, ඒ කියන්නේ රාගසිත පවති. රාගසිත කොහොමවත් පවතින්නේ නැහැ. සිතක් මේ පින්වත්නි මේ චිත්තක්ෂණ දෙක තුන පවතින්නේ නැහැනේ. සිත ඇති වෙලා නැති වෙලා යනවා. ඒ ඇති වෙලා නැති වෙලා ගියාට මේ පින්වත්නි මේ සිත නැවත නැවත ආය උපද්දවන්න නම් ආය උපද්දවන්න නම් උපද්දවන්න නම් අරමුණු කරන්න ඕන. ඒ රාගේ උපද්දවපු දේ අරමුණු කරන්න ඕන. ඒක රූපයක්, ශබ්දයක්, ගඳ සුවඳක්, රසයක් මොනවා හරි වෙන්න අරමුණු කරන්න ඕන. ඒකට ආධාරයක් තියෙන්න ඕන. ආධාරය කරගන්න ඕන. ඊට පස්සේ තණ්හාවෙන් ආසේවණි ලැබෙන්න. මොකක් තණ්හාවෙන් ආසේවණි කියන්නේ? මේ රාගේ උපද්දවේ මේ රූපේමයි කියලා තහවුරු කරගන්න ඕන. ඒකට තමයි තණ්හාවේ ආසේවණි කියන්නේ. තහවුරු කරලා පිළිගන්න ඕන. ඒ තහවුරු කරලා පිළිගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? කර්ම විඥානී වැඩිමක් දියුණුවක් මහත්ගත භාවයක් තමන් තුළ ඇති වෙනවා. දැන් මෙතන අපි කරන්නේ මේක හොඳට මේ දේශනාව ආය අහලා ඔළුවට ගන්න. අපි මෙතන කරන්නේ මේ මෙතන වැඩ දෙකක් තියෙනවා. ඇත්තටම සුඛ දුක්ඛා ප්‍රතිපදා වුණත් වහා අවබෝධය කරා යන්න රාග සිත විදර්ශනාවට ගන්නවා නම් වීතරාගී වෙනකම් බලාගෙන ඉන්නේ නැහැ. අවිමුක්ත නොවිසිරුණු සිතමයි අවිදර්ශනාවට ගන්න. නොවිසිරුණු සිතක් වෙනුවෙන් ආය ආනාපාන සතිය වඩවඩ වෙන වැඩ ටිකක් කරන්න වෙනවා. ඒක කරන්නෙත් නැහැ. සමහර අයට මේක හරියන්න පුළුවන්. මම එකයි මේ දේශනාව කරන්නේ. හැමෝටම හරි නොගියත් ඔය අතර ඉන්න පුළුවන්, සෝවාන් වෙන්න පුළුවන් අය මේ පාරෙනුත්. ඒ නිසා මේක කොහොමටත් ඉන්ටර්නෙට් එකේ හරි කොහේ හරි දාලා තියෙන එක හොඳයි කවදා හරි. මොකද එහෙමත් කෙලෙස් වලින් බරපතල විදියට බැටකන මිනිහෙකුටත් මේ ක්‍රමේ පාවිච්චි කරලා එකපාරටම අවබෝධයේ පැත්තට ඉන්න බැරි වෙන එකක් නැහැ. ඒ නිසා මේක කොහේ හරි ඉතුරු වෙලා තියෙනවනේ. මොකද ඉස්සරහට මේව කවුරුවක් කතා කරන්න ගන්නෑනේ. එතකොට දැන් අපි කරන්නේ මොකද්ද? රාගසිත, රාගසිත ඇති වෙනකොට ඒක තව සිතකින් දකිනවා. ඒ දකින සිත කුසල සිත. රාගසිත අකුසල සිත, ඒක දකින සිත කුසල සිත. ඒ දැකලා තව සිත, ඒ තව සිතකින් ඒක ඒ රාගසිත නිරුද්ධ වී යන ආකාරය බලනවා. තව වැඩක් තියෙනවා කරන්න. ඒ රාගසිත රාගසිත දැකපු සිත තියෙන්නේ. ඒ දැකපු සිතත් නිරුද්ධ වී යන ආකාරය බලනවා. ඒ නිරුද්ධ වී යනවා කියලා බලපු සිතත් නිරුද්ධ වී යනවා කියලා බලනවා. ඔන්න ඕක තමයි එකම පදනම. දැන් අපි හිතමු යම් කෙනෙක් තුළ මේ යම් කෙනෙක් තුළ පුදුම තරම් විසිරුණු වික්ෂිප්ත සිතක් තියෙන්නේ. ඒ වික්ෂිප්ත සිත පාලනය කරන ආනාපාන සති කියලා තව අලුත් එකක් කියන එක තව අමාරුයිනේ. දැන් අපිට විසිරුණු සිතක් තියෙනකොට අපි කියනවා ඕක හොඳම දේ තමයි අපිට මේ ආනාපාන සති වඩන්නකෝ කියලා කියනවා. එයාට ලොකු අමාරුවක් තියෙනවනේ දැන් මේක කරන්නේ. ඒක හොඳ දෙයක්. නමුත් මේ කියන ක්‍රමෙත් කාට හරි වැඩ කරන්න පුළුවන්. පොඩ්ඩක් කරලා බලන එක හොඳයි. භාවනා කරන අය මේ ක්‍රමෙත් කාට හරියයිද කාට වරදීද කියලා අපි දන්නේ නැහැ. මේකදී වැඩ දෙක තුනක් තියෙනවා. එකක් තමයි විසිරුණු සිතක්, විසිරුණු සිත බව. ඒ විසිරුණු සිත පවතින මට්ටමේම දකිනවා. ඒකට විසිරීමට බලපාපු අරමුණු කරන්නේ නැහැ ලෝකය. ඊට පස්සේ විසිරුයි කර්ම විඥානේ හැදෙනවනේ එහෙම වුණොත්. ඒ අරමුණු කරලා ඒක ආධාරය කරගන්නේ නැහැ තව දුරටත් විසිරෙන්න. දිගට දිගට හිතනකොට තමයි ආය ආය විසිරෙන්නේ. තණ්හාවෙන් නන්දූප සේවණයට යන්නේ. මොකද්ද නන්දූප සේවණි? තණ්හාවෙන් ආසේවණි ලබන්නේ. මගේ හිත විසිරෙන්න මෙයා බලපෑවා. මගේ හිත විසිරෙන්න මේ දේ බලපෑවා. එතකොට තණ්හාවේ ආසයනේ ලැබෙනවා. ඔකට නොයා විසිරුණු සිත විසිරුණු සිත බව දකිනවා. ඒ දකින එක කුසල සිත. එතකොට අකුසල ධම්ම කුසලස්ස ධම්මස. ඒක හරිනේ. ඊට පස්සේ විසිරුණු සිතද නිරුද්ධ වී යන එකක් කියලා බලනවා. දෙකයි. විසිරුණු සිත අඳුනගත්ත සිතක් තියෙනවනේ. ඒකත් නිරුද්ධ වී යන එකක් කියලා බලනවා. මේක නිරුද්ධ වී යනවා කියලා බලපු සිත තියෙනවනේ. ඒකත් අනිත්‍ය වශයෙන් බලනවා. ඔච්චරයි. හතර තැනකදී විමර්ශනය කිරීමක් විසරයි තියෙන්නේ. විසිරුණු සිතක් කියලා විසිරුණු සිත බව දැක්ක සිත කුසල සිත. එතකොට දැන් අකුසලයයි කුසලයයි දෙක පැහැදිලිව යාට රේඛාවකින් වෙන් කරන්න පුළුවන්. විසිරුණු සිත කියලා දැක්ක සිත කුසල සිත. එතකොට විසිරුණු සිත නිරුද්ධ වී යන එකක් නේද කියලා බලනවා සිතකින් එකයි. විසිරුණු සිතක් ඇති බවට දැක්ක සිතක් දැන් තියෙනවා නිතනම. ඒ සිතත් අනිත්‍ය වශයෙන් බලනවා දෙකයි. ඒ අනිත්‍යයි කියලා බලපු සිතක් තියෙන්නේ. ඒ සිතත් අනිත්‍ය වශයෙන් බලනවා තුනයි. ඔය තුන තමයි බලන්නේ. ඕක අනිත්‍ය විදියටත් අනාත්ම විදියටත් දුකක් කියලා නොබැලුවත් කමක් නැහැ. අනිත්‍ය කියලාත් අනාත්මයි කියලාත් නිරුද්ධ වී යනවා කියලා තුනෙන් බැලුවත් ඇති. දුකක් කියලා බලන්නේ මේ දුක හොයාගන්න අමාරුයි මෙතන. ඔන්න ඔය ටික කළොත් එයා බොහෝ කාලයක් යන්නේ දුක ඉවර කරන්න. නොබෝ කාලෙකින් දුක නිමා කරනවා. ඔය පින්නතුන්ලාට මේ දුක්ඛාපටිපදා කිප්පාවි දුක්ඛපටිපදා වහවබෝධය කරා යනවා කියපු එක හොඳට අහලා තේරුම් ගන්න. එතකොට තේරෙවි මේක කොච්චර ගැඹුරු එකක්ද කියලා. ඔය පින්නතුන්ලාට මේ දේශනාව නිවන් දොරටුවක් වේවා. මේ හෝරාවක කාලයක ධර්ම දේශනාව සඳහා තමන්ගේ කාලය ධනේ ශ්‍රමයේ කැප කරමින් බොහොම සද්ධාවෙන් කැප වෙන මහත්මයෙක් තමයි අපේ දමිත්තෙන්නකෝ මහත්මයා. ඒ වගේම මේ සඳහා ඉතා උනන්දුවෙන් සම්බන්ධ වෙන කෙනෙක් තමයි අපේ සුදර්ශනී හරස්කම මහත්මිය. එයත් බොහොම සද්ධාවන්තයි. කැප වෙනවා ධර්මී වෙනුවෙන්. උවමනාවකුත් තියෙනවා. ඒ නිසා ඒ උවමනාව පවා ඔගොල්ලන්ව සුගතියට නම් අරන් යයි. ඒ කැපවීම මේ ධර්මී දිහා ඔගොල්ලෝ බලන විදිය. එතකොට මේ ධර්මීය දිහා ඔය පින්නතුන්ලා බලන විදිය මේකට දෙන වටිනාකම ඔය පින්නතුන්ලා ලොකු උපකාරයක් කරයි. ධර්මයට වටිනාකම දෙන්න. මේ කෙලෙස් සහගත ලෝකේ එක එක ඒවා වෙනුවෙන් වටිනාකම දෙන වෙලාවක ධර්මයට දෙන්න ඒ වටිනාකම. එතකොට මේ ධර්මයට යම් කෙනෙක් ධර්මයට දෙන වටිනාකම අනුව තමයි එයාගේ අවබෝධයේ උද්වේගකාරී වෙන්නේ. ධර්මීය උදෙසා හැම වෙලාවකම රැස් වෙන්න පියමන් කරන්න. ඉතින් මේ අපි දන්නවා මේ දමිත් එන්නකෝ මහත්මයා බොහොම කාර්යබහුල ජීවිතයක් ගෙවන්නේ. නමුත් මේ කාලය ඒ වෙනුවෙන් ලෑස්ති කරගන්නවා. ඒක ප්‍රශංසා කරන්න ඕන දෙයක්. ඒ නිසා දමිත් එන්නකෝ මහත්මාත් සුදර්ශනී හරස්කම මහත්මියත් අපි ඒ අයට ආශිර්වාද කරනවා. සුජීව කුමාරප්පෙරු මහත්මා ප්‍රියදර්ශනී කුමාරප්පෙරු මහත්මිය ඇතුළු පින්නතුන් මේ දේශනාවට දායකත්වයේ දරලා තිබෙනවා. ඉතින් මේ පින්නතුන් සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස වේවා. අපේ දමිත්තෙන්නකෝන් මහත්මා ප්‍රධාන පින්නතුන්ට සුවසේම පිළිවෙත් පුරාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩාගෙන මේ ගෞතම බුදු සසුනේදීම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමී කුසල් හේතුපාරමිතාවක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මේ පින්තුන්ලා සියලු දෙනාට කෙටි කාලයකින් සුව ප්‍රතිපදාවකින් නිවි සැනසෙන්ට මේ දේශනාව බලවත් වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ දෙමව්පියන්ට ගුරු ස්වාමින් වහන්සේලා සියලු දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවායි අදිෂ්ඨාන කොට තිබෙනවා. අපේ කල්යාණ මිත්‍ර දමිත්තෙන්නකෝන් මහත්මා ප්‍රධාන පින්තුන්ලා නමින් මිය පරලෝගිය සියලුම ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මිය ගිය ඥාතීන්ට මේ කුසල් හේතු පාරමිතා වේවා. සතරවරම් රජ දරුවන් සද්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං